සමයේ 32 ඉරුදිනට නියමිත සුවිශේෂ පාඨයට අපි සමන් දෙමු. සුවිශේෂක ලෝකතුමාගේ සුවිශේෂයේ මිතිවන පරිච්ඡේදයේ 27 වගන්තියේ සිට 38 වගන්තිය දක්වා. පුනරුජීවනයක් නැතයි කියන සද්දසිවරුන්ගෙන් සමහරෙක් ජේසුස් වහන්සේ වෙත ආවොත්, ගුරු දේවේනි, යම් මිනිසෙකු භාර්යාව ජීවත්ව සිටියදී දරුපල නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා ඒ භාර්යාව පාවාගෙන තම සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතුයයි මෝසෙස් ලියා ඇත. ඉදින් සහෝදරයෝ 7 දෙනෙක් සිටියහ. පළමුවන්නා භාර්යාව පාවාගෙන දරුපල නොලබා මළේය. දෙවැන්නා තුන්වැන්නාත් එය පාවා ගත්හ. 7 දෙනාම එසේ දරුපල නොලබා මළෝය. පසුව ස්ත්‍රියන් මළාය. 7 දෙනාම එය පාවාගත් බැවින් පුනරුජ්ජීවනයේදී ඈ ඔවුන්ගෙන් කවරෙකුගේ භාර්යාව වන්නේදැයි ඇසූහ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, මේ යුගයට අයත් වූවෝ ආවාහ විවාහ වන්නාහුය. එහෙත් මතු යුගයට හා පුනරුජ්ජීවනයට පැමිණීමට වරම් ලත් අය ආවාහ වන්නේවත් විවාහ වන්නේවත් නැත. ඉන් පසු ඔවුන්ට මරණයක් නැත. ඔහු දේව දූතයන්ට සමවෙති. පුනරුජ්ජීවන වරය ලත් දෙවින් ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේය, ඊසාක්ගේ දෙවියන් වහන්සේ, ජාකොබ්ගේ දෙවියන් වහන්සේ යැයි කීමෙන් මෝසෙස් පවා පුනරුජ්ජීවනයක් ඇති බව පඳුර පිළිබඳ පාඨයෙහි පෙන්වා දී ඇත. උන්වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේය. මන්ද උන්වහන්සේ දේශා සියල්ලෝම ජීවත් වෙති වදාළ සේක. සුවිශේෂ වාක්‍ය එසේය. කිතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද සුවිශේෂ තුළ අපිට හමු වෙනවා එදා ඊශ්‍රායෙල් ජනතාව නියෝජනය කරමින් ස්වාමින් වහන්සේ කාලයේ සිටිය තවත් එක් කණ්ඩායමක්. ඒ තමයි සද්දුසිවරුන් බොහෝ ධනවත් ජනකොටසක් වෙලා තිබුණ බව අපට පෙනෙනවා. ඔවුන් තමයි පාලක පක්ෂයේ හැටියට ක්‍රියා කළේ. බොහෝ වෙළෙන්දන් ඉඩම් හිමියන් වගේම පූජකවරුනුත් මේ සද්දසිවරුන් අතර සිටිය බව පැහැදිලිව පේන්නට තිබෙනවා. සද්දසිවරුන්ගේ විශේෂ කාරණාව තමයි ඔවුන් මරණයෙන් මතු ජීවිතය පුනරුජ්ජීවනය ගැන විශ්වාස නොකිරීම. ඒ නිසා පුනරුජ්ජීවනයට සම්බන්ධ අනෙකුත් කාරණා, ඒ කියන්නේ දේව දූතයන් ගැන, ස්වර්ගය ගැන ආදියත් සද්දසිවරුන් විශ්වාස කළේ නැහැ. ඒ අනුව ඔවුන් පරිසිවරුන්ට විරුද්ධ පාර්ශ්වයක් හැටියටයි ක්‍රියා කළේ. මොකද පරිසිවරුන් විශ්වාස කරා පුනරුජ්ජීවනය ගැන, මරණයෙන් මතු ජීවිතය ගැන. නමුත් සද්දසිවරුන් ඒක විශ්වාස කළේ නැහැ. ඒ නිසා අපිට පේනවා අද සුවිශේෂය තුළ සද්දසිවරුන් කතාවක් හදලා ස්වාමින් වහන්සේ ඉදිරිපත් කරලා පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මේ කතාව දිහා බලනකොට අපිට පේනවා සද්දසිවරුන් මරණයෙන් මතු ජීවිතය විශ්වාස නොකළ නිසා, පුනරුජ්ජීවනය විශ්වාස නොකළ නිසා ඔවුන් ඒක හාස්‍යයට ලක්වන ආකාරයෙන්, විකටත්වය මතුවන ආකාරයෙන් තමයි මේ කතාව ගොඩනගලා ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරන්නේ. ඒ කතාවේ හැටියට එක කාන්තාවක් 7 දෙනෙකුව විවාහ කර ගන්නවා. එකම පවුලේ සහෝදරයෝ 7 දෙනා. පළවෙනි සහෝදරයා විවාහ වෙච්චම කාලෙකට පස්සේ සහෝදරයා මිය යනවා. ඒ නිසා දෙවෙනි සහෝදරයා විවාහ වෙනවා. ඔහුත් මිය යනවා. ඊට පස්සේ තුන්වෙනි සහෝදරයා විවාහ වෙනවා. මේ වගේ 7 දෙනෙක් විවාහ කර ගන්නවා. සද්දසිවරුන් ස්වාමින් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා, පුනරුජ්ජීවනයේදී මරණයෙන් මතු ජීවිතයේදී මේ භාර්යාව, මේ කාන්තාව කාටද අයිති වෙන්නේ? කාගේ භාර්යාවද වෙන්න යන්නේ? මොකද 7 දෙනෙක් විවාහ වෙලා සිටියා. මේක එක්තරා ආකාරයකට විහිළු සහගත කතාවක්, විහිළු සහගත ප්‍රශ්නයක්. හැබැයි අපිට තේරුම් ගන්නවා ඇයි ඔවුන් මේ ප්‍රශ්නේ ඇහුවේ. ඔවුන් පුනරුජ්ජීවනය ගැන විශ්වාස නොකළ නිසායි. ඒක තමයි පසුබිම. ඒ නිසා ස්වාමින් වහන්සේ ඔවුන්ට උත්තරයක් දීලා පහදලා දීලා කියනවා මේ යුගයට අයිති වූවෝ තමයි ආවාහ විවාහ වන්නේ. ඒත් මතු යුගයට හා පුනරුජීවනයට පැමිණීමට වරම් ලත් අය ආහ වන්නේවත් නැහැ, විවාහ වන්නේවත් නැහැයි. ඔවුන් මරණයට පත් වන්නේ නැහැ. දෙවන් වහන්සේගේ දූතයන් හැටියට උන්වහන්සේගේ පුත්‍රයන් ලෙස සදාතනික සන්තෝෂය අත් දකින්නවාය කියලා. දැන් අපිට පේනවා ප්‍රියතර සහෝදර සහෝදරයනි, සද්දිවිසිවරුන් මේ ප්‍රශ්නය අහනකොට ඔවුන් ස්වර්ගය දිහා බලන්න ගියේ මේ ලෝකය දිහා ඔවුන් බැලූ ආකාරයටමයි. ස්වර්ගය ගැන විශ්වාස නොකළ නිසා ඔවුන් හිත්තුල ඇති කරගත්ත ආකල්පය වුණේ ස්වර්ග ජීවිතයක් තියෙනවා නම් ඒකත් මෙලෝ ජීවිතය වගේම සිද්ධ විය යුතුයි කියලා. මේ ලෝකයේ තියෙන බැඳීම්, මේ ලෝකයේ අපි කරන සියලු කාරණා, මේ ලෝකයේ අපේ තියෙන ප්‍රශ්න, මේ ලෝකයේ අපේ තියෙන සීමා, වැටකඩලු, බාධා, ගැටලු, ඒ සියල්ලම ඒ ආකාරයෙන්ම ස්වර්ග ජීවිතේ තියෙනවා කියන ආකල්පයක් ඔවුන් තුළ තිබුණු බව අපිට මේ කතාව දෙස බැලීමේදී පේනවා. නමුත් අපි දන්නවා ස්වර්ග ජීවිතය මෙලව ජීවිතය දික් කිරීමක් නෙමෙයි. It is not an extension of life on earth. මෙලව ජීවිතය විස්තරණය කිරීමක්, මෙලව ජීවිතේ ඉතුරු කොටස ගත කිරීමක් නෙමෙයි ස්වර්ගය. ස්වර්ගය දිහා අපිට බලන්න බෑ. මේ ලෝකේ අප දකින්න හුරු අත්දැකලා තියෙන සියලු කාරණා ඔස්සේ මේ ලෝකේ අපේ තියෙන ආකෘති උපයෝගී කරගෙන ස්වර්ගය ගැන අපිට හිතන්න බෑ. ස්වර්ගය අපට හිතා ගන්නවත් බැරි සම්පූර්ණ වෙනස් ජීවිත තත්ත්වයක්. ඒක තමයි පාවුතුමා කොරින්තියන්ට ලියන ලද පළවන හසුනේ දෙවන පරිච්ඡේදයේ 9 වන වගන්තිය 1 කොරින්ති 2 9 කියන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට උන්වහන්සේ සූදානම් කර ඇත්තේ කිසිවෙකු කවදාවත් ඇති නොදුටු කනින් නැසු සිටින් නොසිතූ දෙයක් කියලා. ඒ කියන්නේ ස්වර්ගය ගැන අපිට අපමල් රේනෝකින්වත් හිතාගන්න බෑ. ඒ තරමටවත් හිතාගන්න බෑ ස්වර්ග ජීවිතය කොහොමද තියෙන්න යන්නේ කියලා. නූපන් බිලඳෙකුගෙන් ලෝකය කොයි වගේ කියලා අපි අහනවද? අහන්නේ නෑ. නූපන් දරුවට හිතාගන්න බෑ උපදින්න යන්නේ මොන ලෝකයකටද කියලා. ඒ වගේ තමයි ස්වර්ගය ගැනත් අහනවා කියලා කියන්නේ. මේක අපිට සමාන කරන්න පුළුවන් දැලඹුවා සහ සමනලයා අතර තියෙන සමාන කමට හා වෙනකට. දැලඹුවා තමයි දවසක සමනලයා වෙන්නේ. සමානකමක් තියෙනවා, ඒ නිසා එකම ජීවියක්. හැබැයි මහා වෙනසක් තියෙනවා දැලඹුවෙක් හැටියට ඒ කෝෂය තුල ඉන්නකොට කවදාකවත් ඌට හිතන්න බෑ ඌ කොයි වගේ කෙනෙක්ද වෙන්න යන්නේ. අර සමනලයා තුල තියෙන එච්චර අලංකාරයක්, එච්චර දැකුම් කළු බව, එච්චර ලක්ෂණක් ඇති කරගන්න යනවද මේ කැත දැලඹුවා කියලා හිතා ගන්නටවත් බෑ. ස්වර්ග ජීවිතය ඒ වගේ. ඒ නිසා වෙන්නට ඇති ෆුල්ටන් ජේ ෂීන් කියන අග්‍රරාජගුරු ප්‍රසාදින් වහන්සේ, උන්වහන්සේ ප්‍රසිද්ධ දේශකෙක්, සුද්ධවන්ත ජීවිතයක් ගත කරපු කෙනෙක්. උන්වහන්සේගේ සුද්ධවන්ත භාවය පිළිබඳ කටයුතු සූදානම් වෙමින් යනවා. මේ වෙනකොට කාලෙකට ඉස්සෙල්ලා උන්වහන්සේ ජීවත් වුණේ. ෆුල්ටන් ජේ ෂීන් උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ දේශනාවක ස්වර්ගයට ගිහාම පුදුම තුනක්, සර්ප්‍රයිසස් තුනක් උන්වහන්සේ දකින්නට යනවා. මොකද සර්ප්‍රයිසස් තුන? පළමු වෙන්න තමයි එහි දකින්න කවදාකවත් බලාපොරොත්තු නොවුණු අය එහිදී හමුවනු ඇත. ස්වර්ගයේ දකින්න කවදාකවත් බලාපොරොත්තු නොවුණු අය එහිදී හමුවනු ඇත. දෙවනි කාරණාව තමයි ස්වර්ගයේ දකින්න බලාපොරොත්තු වුණු අය එහි දැක ගන්නට නොලැබෙනු ඇත. තමන් හිතන් ගියා නම් ස්වර්ගයේ මේ මේ අය හම්බ වෙයි, මේ මේ අය මගේ දැක්මට අනුව යහපත් ජීවිත ගත කරා කියලා සමහරවිට ඔවුන්ව දකින්න නොලැබෙයිලු. සෙකන්ඩ් සර්ප්‍රයිස්. තර්ඩ් සර්ප්‍රයිස් තුන්වෙනි පුදුමය තමයි පුදුමයන්ගෙනුත් පුදුමය. ඒ තමයි තමාව ස්වර්ගයේ දකින්නට ලැබීම. ඒ නිසා ස්වර්ගය සර්ප්‍රයිසස් රාශියක්, පුදුම ගෙන දෙන අත්දැකීම් රාශියක් අපට ලබා දෙන්නට යන තැනක්. ස්වාමීන් වහන්සේගේ කතාවෙන් අපට පැහැදිලි වෙනවා ස්වර්ගයේ විවාහයක් නැහැ. විවාහය අවශ්‍ය වෙන්නේ මේ ලෝකයටයි, මේ යුගයටයි. ඇයි? සත්වයාගේ පැවැත්ම සඳහා, ලෝකයේ ඉදිරියට ගෙන යාම සඳහා, පරම්පරාවේ මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම සඳහා විවාහය අවශ්‍යයි. අපි මැරෙනවා, එතකොට තව අය බිහිවෙන්න ඕන. එනිසා විවාහය අවශ්‍යයි. හැබැයි ස්වර්ගයේ විවාහයක් ඕනේ නැහැ. මොකද ස්වාමීන් වහන්සේ කියනවා ඔවුන්ට මරණයක් නැත, ස්වර්ගයේ මරණය නැහැ. ඒ නිසා විවාහයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැමෝම දේවදූතය වගේ දෙවියන් වහන්සේගේ ආලෝකය තුළ ජීවත් වෙනවා. හැබැයි ප්‍රියදර සහෝදර සහෝදරියනි, සමහර අය සමහර විට මේ පාඨය වරදවා තේරුම් ගැනීම නිසා ස්වාමීන් වහන්සේගේ අර සුවිශේෂී පාඨය හිතන්න පිළිවන් marriage has no follow up in heaven කියලා. ඒ කියන්නේ විවාහය සම්පූර්ණයෙන්ම මේ ලෝකෙන් ඉවර වෙනවා, විවාහයේ කිසිම කොටසක් මතු පැමිණ ජීවිතයට ඇතුළු වෙන්නේ නැහැ කියලා. marriage has no follow up in heaven. පසුබිපරමක්. විවාහයේ යම්කිසි කොටසක්, යම්කිසි අත්දැකීමක් ස්වර්ගයේ දකින්න ලැබෙන්නේ නැහැ කියන වැරදි අදහසට අර්ථකථනය සමහරුන්ට පැමිණෙන්න පුළුවන් මේ සුවිශේෂ පාඨය කිවීමේදී. ඒ අදහස වැරදි අදහසක්. මෙසේ කීමෙන් ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මෙලොව විවාහයන් තුළ ඇති කරගත්ත බැඳීම් සියල්ල ස්වර්ගේ නැති වෙනවා කියලා. ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මෙලොව ඇති කරගත් බැඳීම් දෙවියන් වහන්සේ තුළ නැවත සොයා ගැනීමක් ඇතිවීමට හැකියාවක් තියෙනවා කියලා. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. He does not deny that they might rediscover in God the bond that united them on earth. මෙලොවේදී විවාහකයන් එකතු කරපු ඒ බැඳීම දෙවියන් වහන්සේ තුළ නව මුහුණුවරක් ගන්න බව. උන්වහන්සේ තුළ යලිත් සොයා ගැනීමක්, රීඩිස්කවරි දෙවියන් වහන්සේ තුළ ඉටු කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි දන්නවා ස්වාමීන් වහන්සේමයි කිව්වේ දෙවියන් වහන්සේ එක්කල දෙය මිනිසා වෙන්න කෙරේවා. මෙලොව දෙවියන් වහන්සේ එක්කල දෙය ඒ නිසා ස්වර්ගයේදී උන්වහන්සේ වෙන් කරයි කියලා අපිට කියන්න පුළුවන්. එහෙම කියන්න බෑ. ඒ නිසා තමයි දේවධර්මාචාර්යවරු ප්‍රකාශ කරන්නේ මෙලොව ඇති කරගන්න බැඳීම් සියල්ල. ඒවා මිත්‍රත්වයේ සම්බන්ධ බැඳීම් වෙන්න පුළුවන්, ඥාතිකම නිසා ඇතිවන බැඳීම් වෙන්න පුළුවන්, දෙමව්පියන් දරුවන් වගේ බැඳීම්, එහෙම නැත්නම් විවාහකයන් නිසා ලෙස ඇතිවන බැඳීම් වෙන්න පුළුවන්. මේ සියල්ල ස්වර්ගයේදී යම් කිසි ආත්මික නමෝදයකට පත් කරනු ලබනවාය කියලා. යම් කිසි පරිවර්තනයකට, ට්‍රාන්ස්ෆිගරේෂන්, රූපාන්තර පරිවර්තනයකට භාජනය වෙනවා. අපේ මේ ජීවිතයේ ඇති කරගන්න සියලු සම්බන්ධතා, මෙලොව ඇති කරගන්න සියලු බැඳීම්, මිතුරන් හැටියට, නෑයන් හැටියට, විවාහකයින් හැටියට ඇති කරගන්න සියලු බැඳීම් මරණයෙන් පසු ස්වර්ග ජීවිතේ දෙවියන් වහන්සේ තුල අලුත් කරනු ලබනවා. උන්වහන්සේ තුල නවෝදයකට, රූපාන්තර පරිවර්තනයකට භාජනය කරනු ලබනවා. ඒවා පහ වෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ. මේ ලෝකෙ දෙබිත් සමදකම් ස්වර්ගයේ අමතක වෙන්නේ නැහැ. නමුත් නව මුහුණුවරක් ගනු ලබනවා. ඒක තමයි මළුවන් වෙනුවෙන් ඔප්පු කරන පූජාමය ප්‍රශංසා ගීතයේ සඳහන් වෙන්නේ. ස්වාමිනි, ඔබ වහන්සේගේ විශ්වාසිකයන්ගේ ජීවිත වෙනස් වනු මිස කෙලවරට නොපැමිණෙන්නේ කියලා. ජීවිතය වෙනස් වෙනවා. ඒ වගේම තමයි ඒක අපට ආදේශ කරන්න පුළුවන් අනෙක් කාරණාවලට, සම්බන්ධකම් වලට, බැඳීම් වලට කෙලවර වෙන්නේ නැහැ. නමුත් ඒවායේ පැවැත්ම දෙවියන් වහන්සේ තුල වෙනස් වෙනවා, අලුත් මුහුණුවරක් ගන්නවා. අපේ මනස ජීවිතය තුල තිබුණු බැඳීම් වල තියෙන තිබුණු සියලුම කඩතුරා, ගැටලු, ප්‍රශ්න, දුක් වේදනා, හිත වේදනා, පාපයන්, පාපී ආශාවන්, දුර්පරික්ෂාවන්, වර්ධවා තේරුම් ගැනීම, හිත් පෑරීම්, තුවාලවීම්, අපේ සම්බන්ධතාවල, මනුෂ්‍ය සම්බන්ධතාවල මේවා තියෙනවා. මනුෂ්‍ය ස්වභාවයේ තියෙන පාපී භවයේ ලකුණයි ඒක. එනිසා සර්ව සම්පූර්ණ අංග සම්පූර්ණ සම්බන්ධතා මෙලොව හම්බ වෙන්නේ නැහැ. පූර්ණ ලෙස ආදරය කරන දෙන්නෙක් තුළ පවා ඔවුන්ගේ සම්බන්ධතාවයේ, ඔවුන්ගේ ප්‍රේමයේ, ඔවුන්ගේ විවාහයේ කඩතුරා තියෙනවා, ඉරිතලීන් තියෙනවා. මනුෂ්‍ය ලෝකේ කතාව එහෙමයි. හැබැයි ස්වර්ගයේදී මේවා යථා තත්ත්වයට පරිවර්තනය කරනු ලබනවා.